SBS రేడియో
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අදත් අපි හැමනම් මේ වෙනකොට ලෝකේ පුරාම වඩාත්ම කතාබහට ලක් වෙමින් තියෙන විදේශීය ප්‍රවෘත්ති පිළිබඳව අවධානයට ලක් කරමු. මේ ප්‍රවෘත්ති වලින් ලෝකේ යම් යම් රටවල් වලට සිදුවන බලපෑම් සහ යම් යම් රටවල් මේ සම්බන්ධයෙන් ගන්නා වූ ක්‍රියාමාර්ග සමස්ත ලෝකයේම දේශපාලනයට සහ ජන ජීවිතවලට වක්‍රාකාරයෙන් බලපාන නිසා මේ සිදුවන සිදුවීම් පිළිබඳව අලුත්ම තොරතුරු දැනගෙන සිටීම පුරවැසියන් විදිහට ඉතාමත්ම වැදගත් දෙයක්. අපි කතාව පටන් ගන්නේ ඇමරිකාවෙන්. ඔබට මතක ඇති දැන් කාලයක් තිස්සේ කතාබහ වෙමින් යන අර සෞදි ඝාතනයට ලක්ුණු ජනමාධ්‍යවේදී ජමාල් කෂෝජිගේ සිදුවීම පිළිබඳව මේ සිදුවීම දිගින් දිගටම කතාබහ වෙමින් යන අතරතුරේදී අපිට වාර්තා වුණා මේ සම්බන්ධයෙන් ඇමරිකාවේ CIA එකෙන් යම් කිසි වූ වාර්තාවක් ආවා. මේකට සෞදි ඔටුන්න හිමි කුමරුගේ යම් කිසි සම්බන්ධයක් තියෙනවා කියලා. දැන් මේ සම්බන්ධතාව නිල වශයෙන් තහවුරු වෙමින් යන ආරංචියක් තමයි අපිට දකින්නට ලැබෙන්නේ. එයට ඇමරිකාවේ දැනට පාලන බලයේ සිටින රිපබ්ලිකන්ස් පක්ෂයේ දේශපාලනඥයනුත් විවිධ ආකාරයේ බලපෑම් සිදු කරමින් පවතින ඇමරිකානු රජයට ඩොනල්ඩ් ට්‍රම්ප්ට කියන කතාව තමයි අලුතින් මෙහෙන්නේ. මෙහි තියෙන වටපිටාව පිළිබඳ විමසා බලමින් අද දවසේදී සාකච්ඡාව ආරම්භ කරමු. සුපුරුදු ලෙසින් මේ කතාවට අපිත් එක්ක සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකාවේ සිට AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂි.
මේ වෙනකොට මේ කෂෝජි ඝාතනයේ මේ CIA රිපෝට් එක සම්බන්ධව තියෙන අලුත්ම තොරතුරු මොනවාද?
දිලෘක්ෂි, දැන් CIA ගේ අධ්‍යක්ෂිකා ජීනා හැස්පල් ඇය ඉස්තාන්බුල් නුවරට ගිහිල්ලා තුර්කි බලධාරීන් සමග ඒ තොරතුරු හුවමාරු කරගත්ත ඔවුන් සතු තොරතුරු ඇයට ලබා දීලා තිබුණා. ඒකම ඇය සෞදි අරාබියාවටත් ගමන් කළා. සෞදි අරාබියාවේ රජයේ පැත්තෙන් ඇයට ලැබුණු කරුණුත් රැගෙන පසුව CIA සංවිධානයේ විශ්ලේෂණය සමග ඇය විසින් ඇමරිකාවේ සෙනෙට් සභිකයන්ට මේ පිළිබඳ ඉතාමත්ම රහස්‍ය වාර්තාවක් ලබා දීලා තිබුණා. මේ වාර්තාව ලැබුණට පස්සේ ඇමරිකාවේ ප්‍රධානම පෙළේ සෙනෙට් සභිකයන් දෙන්නෙන් මේ වෙනකොට ඔවුන්ගේ අදහස් පළ කරලා තියෙනවා. ඔවුන් කියා සිටිනවා මේ CIA ආයතනයේ අධ්‍යක්ෂිකාව ඔවුන්ට ලබා දුන්නු ඒ වාර්තාවෙන් පසුව ඔවුන්ට දැන් බොහොම පැහැදිලි මේ ජමල් කෂෝගීගේ ඝාතනයට සෞදි අරාබියාවේ මොහමඩ් බින් සල්මන් ඔටුන්න හිමි කුමරු ඍජුවම මේකට සම්බන්ධ වුණයි කියලා. එපමණක් නෙවෙයි දිලෘක්ෂි, මෙතන මේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයා සහ මොහමඩ් බින් සල්මන් අතර දුරකථන පණිවිඩ 11ක් හුවමාරු වුණා කියලා කියනවා. ජමල් කෂෝජි ඝාතනය වෙච්ච ඒ දින ඇතුළත පමණක් ඇතරම ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලොකු බලපෑමක් දැන් සෙනෙට් සභාව තුළින් ඇති වෙලා තියෙනවා. සෞදි අරාබියාවට දැනට ඇමරිකාවේ දැන් තියෙන ප්‍රතිපත්තියට වඩා දැඩි ස්ථාවරයක් අරගෙන සෞදි අරාබියාවේ බලධාරීන්ට සම්බාධක පැනවීම, එහෙම නැත්නම් ඔවුන්ට ලබා දෙන යුද ආධාර වැළක්වීම වැනි කරුණු ඉදිරියේදී කරන්නටයි කියලා මේ රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධානම සෙනෙට් සභිකයන් මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා. ඒ සමගම මේ අවුරුද්දේ අවසානයේ වෙනකොට සෞදි අරාබියාව සම්බන්ධයෙන් නොයෙකුත් යෝජනා ඉහළ මන්ත්‍රණ සභාවටත් ගෙන එන්නට නියමිතයි. මෙතනදී කරුණු දෙකක් ඔවුන් සඳහන් කරනවා දිලෘක්ෂි. එකක් තමයි සෞදි අරාබියාවේ රජයට තහංචි පැනවීමත්, ඊට අමතරව සෞදි අරාබියාව විසින් යෙමනේ දැනට සිදු කරන ඒ යුද මෙහෙයුම් සම්බන්ධයෙන් ඇමරිකන් ආධාර ලබා දීම මීට වඩා වැඩි අධීක්ෂණයක් ඇතුව කරන්නටයි කියලා. ඉතින් මේ ජමල් කෂෝජිගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වෙනකොට ඇමරිකාව ඒ සෞදි අරාබියාව පුද්ගලයන් 17කට වගේ ආසන්න පිරිසකට ඇමරිකාවට ඇතුල් වීම ඒ වීසා අවලංගු කරලා තියෙනවා. ඔවුන්ට ජාත්‍යන්තර වශයෙන් ගමන් තහනම් කරලා තියෙනවා. නමුත් ඒ තරම් ප්‍රමාණවත් නෙවෙයි කියන තර්කය දැන් මතුවලා තියෙනවා. බොහොම ඍජුවම බින් සල්මන් කුමරුට විරුද්ධව කටයුතු කරන්න කියලා ඇමරිකානු රජය තුලින්ම දැන් ලොකු බලපෑමක් එල්ල වෙමින් තියෙනවා.
දැන් ඔබ මේ මීට කලින් සඳහන් කිරීමක් කළා ඔය කෂෝජි ඝාතනය සම්බන්ධව වන CIA රිපෝට් එක පිළිබඳව කතාබහ කරද්දී අමල් ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂයෙන්ම යම් කිසි වූ බලපෑමක් ඇති වෙමින් තියෙනවා කියලා රජයට යේමනේ සිදුවෙන සිවිල් යුදමේ ක්‍රියාදාමයන් සඳහා සෞදි අරාබියේ සිදුවෙන මැදිහත්වීමට යම් කිසි වූ බලපෑමක් කරන්න කියලා යුද ආයුධ සම්බන්ධයෙන් හෝ ඒ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්. දැන් මේ කතාව මෙහෙම ඇහිද්දී ඇමරිකාව පැත්තෙන් අපිට තොරතුරු වාර්තා වෙනවා. යේමන් රජයත් එතකොට යේමනේ සරන් වැදී සිටින මේ හූදි කැරලිකරුවනුත් අතර සාම සාකච්ඡා මේ වෙනකොට ආරම්භ වෙලා තියෙනවා කියලා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී. ඒ පිළිබඳවත් තොරතුරු දැනගන්න කැමතියි. මොකද යේමන යුද්ධයේ මේ වෙනකොට සමස්ත ලෝකයේම අවධානයට ලක් වෙමින් පවතින සිවිල් යුද්ධයක් නිසා මොකක්ද මේ හිතත්වය යමක්?
ඔදිලුක්ෂි, යේමනී යුද්ධය දැන් අවුරුදු 4කට ආසන්න වෙන්න තියෙන කාලෙදී රටේ ජනතාවගෙන් 4-3 මේ වෙනකොට ඉතාමත්ම දුගී දුප්පත් අසරණ තත්ත්වයට පත් වෙලා වෙන රටවල් වලින් ආධාර නැතුව ජීවත් වෙන්න බැරි තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ වටපිටාව තුළ තමයි ස්වීඩනයේ මේ සාම සාකච්ඡා වටයක් ඇති කරලා තියෙන්නේ. රජයේ පාර්ශවයත් ඒ එක්කම රජයට විරුද්ධව අවුරුදු 4කට ආසන්න කාලයක් සටන වෙදිලා ඉන්න හූදි කැරලිකරුවනුත් එකතු කරගෙන සාම වැඩසටහනක් ස්වීඩනයේ දියත් කරලා තියෙනවා. ඉතින් ඒ සඳහා පහුගිය බදාදා වෙනකොට දෙපාර්ශවයේම කණ්ඩායම් 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ස්වීඩනයට ළඟා වුණා. ඒ සාකච්ඡා පළවෙනි වටේ ආරම්භ වුණා ඊයේ දවසේදී. ඉතින් මේ පළවෙනි දවස ආරම්භ වෙනකොටම දෙපාර්ශවය එකිනෙකාට චෝදනා කරගත්තා ඒ තමන්ගේ ඒ දූත කණ්ඩායම් වල සංයුතිය පිළිබඳව. විශේෂයෙන්ම යේමන් රජය, සෞදි අරාබියාවේ සහාය ලබන යේමන් රජය මෙතනදී පැමිණිලක් කරා කැරලිකරුවන්ගේ කණ්ඩායම තමන්ගේ කණ්ඩායමට වඩා වැඩි පිරිසක් මේකට සහභාගී වෙනවායි කියලා. කෙසේ වෙතත් ස්වීඩන් බලධාරීන්ට හැකි වුණා මේ දෙපාර්ශවයේම මූලික වටේ ඇති කරගත්ත ප්‍රශ්න එක්තරා විදිහකට සමනය කරගෙන ඒ සාම සාකච්ඡා වල ආරම්භයක් ඇති කරන්නට. ලෝකයට අමතක වෙච්ච යුද්ධයක් කියලත් සමහරු හඳුන්වා දෙනවා. මොකද මේ වෙනකොට 10,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඒ එක්කම 85,000ක වගේ ළමුන් ප්‍රමාණයක් දැඩි පීඩාවට පත් වෙලා තියෙනවා. හාමතෙන් ළමුන් බිය යන තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. ඉතින් ඒ වටපිටාව තුළ තමයි දිලෘක්ෂි මේ ස්වීඩනයේ සාම සාකච්ඡා ඇති වෙලා තියෙන්නේ. මේ දෙපාර්ශවය එකඟ වෙලා තියෙනවා මේ මූලික වටේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට තම තමන් සතුව ඉන්න අනික් පාර්ශවයේ සටන්කරුවන්, කැරලිකරුවන් නිදහස් කරන්නට. මේ විදිහට 1,500ක විතර පිරිසක් දෙපාර්ශවයේ විසින්ම ඉදිරි දින කීපය තුළදී නිදහස් කිරීමට එකඟ වෙලා තියෙනවා. නමුත් යුද්ධය අවසන් කිරීම පිළිබඳව ඒ එක්කම කොයි විදිහේ සාම ගිවිසුමක්ද ඇති කරගන්නේ කියන කාරණාව ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිතයි.
දැන් අපි දන්නවා මේ දවස්වල මේ අපේ මෞබිමේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ඇති වෙලා තියෙන බොහොම උද්වේගකාරී අවස්ථාව. දැන් ඔය වගේම තත්ත්වයක් තමයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙත් ඇති වෙලා තියෙන්නේ මේ බ්‍රෙක්සිට් එක සම්බන්ධව. යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් වෙනවාද නැද්ද යන්න පිළිබඳව වන මේ බ්‍රෙක්සිට් එක සම්බන්ධව ජනමත විචාරණයෙන් ඉවත් වෙන්න කියලා තමයි ජනතා මතය ප්‍රකාශයට පත් වුණේ. මේක වසර දෙකකට පස්සේ හරියටම නීත්‍යානුකූල ප්‍රකාරව යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යයට ඉවත් වෙන්න සිදු වෙන්නේ ලබන අවුරුද්දේ මාර්තු මාසේ. ඉතින් මේ සම්බන්ධව පසුගිය කාලවකවානුවේදී විශාල ආන්දෝලනයක් තිබුණා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී. අගමැතිවරියට තෙරේසා මේට තමන්ගේ බලය නැතිවේවිදෝ කියන තත්වයට පවා මේ වෙනකොට මේ තත්වය රැගෙන ගිහිල්ලා තියෙනවා. අපිට වාර්තා වෙනවාමල් මේ වෙනකොට බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ විසින් මේ බ්‍රෙක්සිට් එකේ කොන්දේසි ඇතුළත් කරුණු ඇතුළත් මේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා කියලා. මේ ඉදිරිපත් කිරීමත් සමගම පාර්ලිමේන්තුවේ තියෙන මේ උද්වේගකාරී අවස්ථාව තවත් වැඩි වෙලා තියෙන්නේ. මම කැමතියි මේ සම්බන්ධව තියෙන අලුත්ම තොරතුරු දැනගන්න.
දිලුක්ෂි, මේ යෝජනාව තමයි කොහොමද මේ දික්කසාදය සිද්ධ වෙන්නේ කියන කාරණාව ඒ පිළිබඳ ගිවිසුම තමයි ඇය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. මෙතනදී ඇය සඳහන් කරන්නේ එන අවුරුද්දේ මාර්තු මාසේ 29 වෙනකොට යුරෝපා සංගමෙන් බ්‍රිතාන්‍ය වෙන් වෙනකොට ඒ අවස්ථාවේදී මේ බ්‍රිතාන්‍යත් ඒ එක්කම යුරෝපා සංගමේ අනෙකුත් රටවලුත් කොයි ආකාරයෙන්ද තමන්ගේ කටයුතු එදිනෙදා කටයුතු ඉදිරියට ගෙන යන්නේ කියන කාරණාව. ඉතින් මෙතනදී බ්‍රිතාන්‍යයේ දේශපාලන පක්ෂ තුලත් නොයෙකුත් පුද්ගලයන් බොහොම දැඩි මත දරනවා මේ බ්‍රෙක්සිට් එක එහෙම නැත්නම් යුරෝපා සංගමෙන් ඉවත්වීම සිදුවිය යුතුද නැද්ද, ඒ සිදුවිය යුත්තේ කුමන කොන්දේසි මතද කියලා. ඉතින් පාර්ලිමේන්තුව තුළ දැඩි විරෝධය මැද්දේ තමයි තෙරේසා මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය විමසීම ලබන අඟහරුවාදා සිද්ධ වීමට නියමිතයි. දිලෘක්ෂි, දැනට තේන විදිහට මේ යෝජනාවට ලොකු සහයෝගයක් තෙරේසා මේට ලබා ගැනීමට හැකි වෙලා නැහැ. එසේ බහුතරය නොලැබුණොත් ඇයට සමහර විට තමන්ගේ නායකත්වයේ පක්ෂයේ නායකත්වයේ අහිමි වෙලා බ්‍රිතාන්‍ය තව පාර්ලිමේන්තු මැතිවරණයකට පිවිසීමේ ඒ අවධානමත් තියෙනවා. ඇයගේ දේශපාලන අනාගතයත් ඒකම බ්‍රිතාන්‍ය කොයි ආකාරයෙන්ද මින් ඉදිරියේදී යුරෝපයේ කටයුතු කරන්න කියන කාරණාව පිළිබඳත් ලොකු ප්‍රශ්න මතුවලා තියෙනවා. ගිවිසුම කෙසේ වෙතත් ඩොලර් බිලියන 50ක විතර අති විශාල දැවැන්ත මුදලක් මේ දික්කසාදයේ ගාස්තු හැටියට යුරෝපා සංගමයට ගෙවීමටත් නියමිතයි. ඉතින් මේ වෙනකොට බ්‍රෙක්සිට් කෙසේ වෙතත් තෙරේසා මේගේ අග්‍රාමාත්‍ය ධූරයට ලොකු අභියෝගයක් ලැබිලා තියෙනවා. එන සතිය ඉතාමත්ම තීරණාත්මක සතියක් වෙනවා බ්‍රිතාන්‍යටත් තෙරේසා මේ අග්‍රාමාත්‍යවරියටත්.
මේ සතිය ඇමරිකාවේ තවත් කැපී පෙනෙන සිදුවීමක් සිදු වුණා. ඒ තමයි 1989-93 කාලවකවානුවේදී ඇමරිකාවේ ජනාධිපති තනතුර ඉසුරු ජෝර්ජ් H.W. බුෂ් මහතාගේ අභාවය සිදු වුණා. තිනෙහි අවමංගල කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු වුණා බ්‍රහස්පතින්දා. මේ පිළිබඳවත් සමස්ත ලෝකයේ අවධානය යොමු වෙලා තිබෙනවා. අපි දැක්කාමල් එතෙක් මෙතෙක් ඇමරිකානු ජනාධිපතිවරුත් මේකට සම්බන්ධ වෙලා හිටියා. මේ ආමංගල උත්සවය සහ එහි තිබුණු විශේෂතා මොනවද අපිට දැනගන්න තියෙන්නේ?
දිල්රුක්ෂි දින 4ක ශෝක කාලයක් සහ ඔහුට ගෞරව දැක්වීමක් වොෂින්ටන් නුවරත් ඒ වගේම ඔහු පදිංචි වෙලා හිටපු ටෙක්සස් ඒ ප්‍රාන්තයේ මේ විදිහට දින 4ක ඒ වැඩ කටයුතු සිද්ධ වුණා. ඒකම වොෂින්ටන් නුවරදී දැනට ඇමරිකාවේ ජීවතුන් අතර ඉන්න ජනාධිපතිවරුන් 5 දෙනෙක් දේව මෙහෙයකට සහභාගි වුණා. පසුව දේහය ටෙක්සස් නුවරට ගෙන ගොස් බුෂ් ඔහුගේ බිරිඳ භූමදානය කළ තියෙන ස්ථානයේම ඔහුගේ අවසාන කටයුතු සිද්ධ වුණා. අවුරුදු 94ක් ජීවත් වෙච්ච ඇමරිකාවේ 41 වෙනි ජනාධිපතිවරයාට ආචාර දැක්වීමට තේ අවසාන ගෞරව දැක්වීමටත් විශාල පිරිසක් සහභාගී වෙලා තිබුණා. මේක ඇත්තටම එක්තරා විදිහකට දිලුක්ෂි බ්‍රිතාන්‍ය රජපෞලේ උත්සව විදිහට වගේ ඉතාමත්ම ගරුගාම්භීර විදිහට මේක සිද්ධ වුණා.
අමල්, මේ තවත් පුංචි කාරණාවක් මට මෙතනදී දැනගන්න හිතෙනවා. මේ ඇත්තටම අපි දැන් දන්නවා මේ අභාවප්‍රාප්ත ජෝර්ජ් H.W. බුෂ් ජනාධිපතිවරයාගේ පුතා තමයි පස්සේ ජනාධිපති තනතුරට පත් වුණේ ඇමරිකාවේ ජෝර්ජ් බුෂ් යන නමින්. දැන් මේ දෙදෙනාද විතරද ඇමරිකානු මේ ජනාධිපති ඉතිහාසයේ ඒ තනතුරු ඉතිහාසයේ පියපුතු විදිහට පත් වෙලා ඉන්නේ ජනාධිපතිවරු විදිහට?
ඔව්දිලුක්ෂාති, බැලුවොත් 20 වෙනි ශතවර්ෂයේ මේ බුෂ් පියපුතු දෙපළ තමයි මේ විදිහට ඇමරිකාවේ ජනාධිපති පදවියට පත් වෙලා තියෙන්නේ. නමුත් මීට කලින් අවස්ථාවකදී ජනාධිපති ජෝන් ඇඩම්ස් සහ ඔහුගේ පුත් ජෝර්ජ් වොෂින්ටන් 18 වන සියවසේදී ඇමරිකාවේ මේ විදිහටම පියපුතු ජනාධිපති පදවියට පත්වෙච්ච දෙපළක්.
ඔබට තියෙන්නේ හුවාවී ජංගම දුරකථනයක් නම් මේ කතාව ඔබට වඩාත් වැදගත් වේවි. හුවාවී ජංගම දුරකථන නිෂ්පාදන සමාගම තියෙන චීනයේ. චීනයේ මේ හුවාවී සමාගමේ ප්‍රධානියාගේ දියණිය ඇයත් මේ සමාගමේ මූල්‍ය අංශයේ විධායක නිලධාරිනියක් විදිහට කටයුතු කරනවා. ඇය හදිසියෙම කැනඩාවේදී අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගැනෙන්නේ චීනය විසින් මේ හුවාවී ජංගම දුරකථන යම් කිසි වූ රහසිමය කටයුත්තකට රහසේ යොදාගෙන යයි ඇති වෙලා තියෙන චෝදනාවක් හේතුවෙන්. අමල්, අපිට පුළුවන් මේ සිදුවීම් පිළිබඳව පැහැදිලි විස්තරයක් ලබා දෙන්න?
දිල්රුක්ෂි, ඇත්තටම මේ මින් වෙන්චු කියන හුවාවි සමාගමේ චීෆ් ෆයිනෑන්ෂියල් ඔෆිසර්ව තමයි අත්අඩංගුවට අරගෙන තියෙන්නේ කැනඩියානු බලධාරීන්. ඔවුන් ඇත්තට මේ අත්අඩංගුවට ගැනීම කරලා තියෙන්නේ ඇමරිකාව වෙනුවෙන්. ඇමරිකාව ඉදිරිපත් කරලා තියෙන වරෙන්තුවක් ඉදිරිපත් කරලා තියෙනවා ඇය ඇය අත්අඩංගුවට ගන්නටයි කියලා. මොකද ඇමරිකාව චෝදනා කරනවා හුවාවි සමාගමට ඔවුන් ඉරානයට විරුද්ධව ඇමරිකාව පනවපු සම්බාධක උල්ලංඝනය කරමින් ඉරානයත් සමග ගනුදෙනු කරනවායි කියලා. මේ අවස්ථාවේදී හුවාවි සමාගම මේ චෝදනා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. හුවාවි සමාගමේ ප්‍රධානම මුල්‍යමය කටයුතු භාර නිලධාරිනියව මේ අත්අඩංගුවට අරන් තියෙන්නේ ඇයව ඇමරිකාවට පිටුහල් කරලා ඇමරිකාවේ උසාවියක් ඉදිරියට පමුණවන්නට. මෙතනදී ඇමරිකාවත් චීනයත් අතර දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුවලා තියෙනවා මේ ඇයව අත්අඩංගුවට ගැනීමත් එක්කලා. ඉතින් චීන බලධාරීන් උත්සාහ කරනවා කැනඩාවටත් ඒ ඔක්කොම ඇමරිකාවටත් බලපෑමක් කරන්නට, ඇයව වහම මුදාහරින්නටයි කියලා. කැනඩාවේ චීන තානාපති කාර්යාලය චෝදනා කරලා තියෙනවා ඇයගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වුණයි කියලා ඇය මේ ආකාරයට අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්. නමුත් මේ ප්‍රශ්නේ මෙතනින් අවසාන වෙන බවක් පේන්නේ නැහැ දිලුක්ෂි. මොකද හුවාවි සමාගමට බොහොම දැඩි චෝදනා එල්ලවලා තියෙනවා. ඉරානයේ සමග ගනුදෙනු කරනවා පමණක් නෙවෙයි, ඔවුන් නොයෙකුත් රටවල්වලට ලබා දීලා තියෙන ඒ දුරකථන යටිතල පහසුකම් තුලින් ඒ රටවල්වල පුද්ගලයන්ගේ රහස් තොරතුරු ලබාගෙන චීනයේ රහස් ඔත්තු බැලීමේ වැඩපිළිවෙලට හුවාවි සමාගම ඍජුවම සහභාගී වෙලා ඉන්නවයි කියලා.
ඒ අතරතුරේදී කවුරුත් පාවිච්චි කරන සමාජ ජාලමාධ්‍ය වෙන ෆේස්බුක් වෙතත් මේ සතිය වෙනකොට තවත් චෝදනාවක් එල්ල වෙනවා. ෆේස්බුක් වලට පහුගිය කාලේ නම් විවිධ චෝදනා එල්ල වුණා. මේ පුද්ගලික දත්ත ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සිදු කරන ක්‍රමෝපායේ යම් යම් අඩු ලුහුඬුකම් පිළිබඳව අලුතෙන්ම වාර්තා වෙනවා. ෆේස්බුක් මගින් ඇක්සස් දීලා තියෙනවායි කියලා, මේ කියන්නේ පිවිසීමට ඉඩකඩ ලබා දීලා තියෙනවා කියලා තමන්ගේ ග්‍රාහකයන්ගේ අකවුන්ට්ස් වලට, ගිණුම් වලට, වෙන වෙන සමාගම් වලට. මේ කාරණාවත් මේ පුද්ගලින්ගේ පෞද්ගලික දත්ත සහ තොරතුරු ආරක්ෂණ ක්‍රමවේදයට එරෙහිව යන ක්‍රියාදාමයක්. විශේෂයෙන්ම ෆේස්බුක් වගේ විශාල සමාජ මාධ්‍ය ජාල ආයතනයක් මගින් සිදු නොකළ යුතු සහ මේවා ආරක්ෂා කිරීමට සැලකිල්ලට ගත යුතු තත්වයක් පවතින වාතාවරණයක ෆේස්බුක් මොකද මේ ගැන කියන්නේ? අපි තොරතුරු දැනගන්න කැමතියි.
දිලුක්ෂ, ඇත්තටම මේ කාරණාව ඉස්මතු වෙන්නේ බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු කොමිටුවක් විසින් කරපු විමර්ශනයක ප්‍රතිඵලයක් හැටියටයි. ඔවුන් ඇත්තටම ඇමරිකාවේ අධිකරණයක් විසින් රහසිගතයි කියලා නම් කරපු ලියකියවිලි රාශියක් ජනතාවගේ දැනගැනීමට අවශ්‍යතාවය තියෙනවයි කියලා ඒ ලිපිගොනු ලබාගෙන ඒ ලිපිගොනු මේ ආකාරයෙන් ප්‍රසිද්ධ කරලා තියෙනවා. මේ ලිපිගොනු වල ප්‍රකාශ වෙන්නේ ෆේස්බුක් ආයතනයේ තුල අභ්‍යන්තර සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවයි කියලා 2012 වර්ෂයේදී තමන්ගේ ඒ ෆේස්බුක් පාවිච්චි කරන්නන්ගේ තොරතුරු, විශේෂයෙන්ම ඒ තොරතුරු වලට අමතරව දැන් අපි කවුරු හරි ෆේස්බුක් පිටුවක් ආරම්භ කරා නම් ඒ ෆේස්බුක් පිටුව ආරම්භ කරපු පුද්ගලයාගේ අනෙකුත් මිත්‍රයන් කවුද, ඒ මිත්‍රයන් සමග තියෙන ඒ ඔවුන්ගේ දත්ත මොනවද, අන්න ඒ වාගේ විශාල සංඛ්‍යාවක් ප්‍රමාණයක් ඒ තොරතුරු සහ දත්ත තුන්වන පාර්ශවයේ මෘදුකාංග නිපදවන්නන්ට ලබා දුන්නයි කියලා චෝදනාවක් හැටියට මේක එල්ල වුණාට දිලුක්ෂි, මේ 2012 වර්ෂයේදී ෆේස්බුක් ආයතනයේ ඒ නිලධාරීන් අභ්‍යන්තර ඊමේල් හුවමාරු කර ගැනීමේදී මේ තොරතුරු පිළිබඳ සාකච්ඡා වුණා කියන කාරණාව තමයි මේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කොමිටුව දැන් ලෝකයට එළි දක්වලා තියෙන්නේ. මෙතනදී ෆේස්බුක් සමාගම කියා තියෙන්නේ තමන්ගේ අභ්‍යන්තර සාකච්ඡාවක් පැවැත්වුණාට ඒ ඒ ආකාරයට තමන්ගේ ග්‍රාහකයන්ගේ තොරතුරු මුදලට පිටායට විකුණුවේ නැtei කියලා. අවුරුදු ගානකට කලින් ඇතිවෙච්ච සිද්ධියක් වුණත් මේ කාරණාව ජනතාවගේ සුභසිද්ධිය සඳහා එළි දක්වන්නට ඕනේ කියන පදනම මත තමයි මේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මේ කටයුතු ජනතාවට දැනගැනීමට එළි කරලා තියෙන්නේ.
ඔව්, අපි දන්නවා මේ වෙනකොට සමස්ත ලෝකයේම මේ තොරතුරු සහ දත්ත තමයි ප්‍රබලතම අවිය බවට පත් වෙලා තියෙන්නේ. මානව පරිණාමයත් එක්ක තොරතුරු තාක්ෂණ සංනිවේදනයේ පරිණාමයත් මේ දත්ත හැසිරවීම, දත්ත සොරා ගැනීම, දත්ත යාවත්කාලීන කිරීම, මේ වගේ නොයෙකුත් ක්‍රියාමාර්ග හරහා සිදුවේවි. මේ විවිධ සිදුවීම් හරහා අපිට පෙන්නුම් කරන්නේ අනාගත ලෝකය. අපි මනම් සූතිවන්ත වෙනවා මල් මේ සතිය තුළදීත් ලෝකයේ අලුත්ම තත්ත්වය අපිට සමීප කිරීම පිළිබඳව. බොහොම ස්තුතියි. එහෙමනම් අපි ලැබෙන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු. ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
Enjoy more stories in your language by visiting sbs.com.au.